එරුවන් සරණයි දුවේ පුතේ. රුහුණු ගුවන්විදුලියේ සහ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් රුහුණු ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන යටතේ බුද්ධ ධර්ම විෂයට අදාළ 11 අවසර ශ්‍රේණියේ දෙවැනි පාඩමට තමයි අද අපේ දරුවන්ගේ අවධානය යොමු කරන්නේ. බුදුගුණ අනන්තය කියන මාතෘකාව යටතේ මේ පාඩම ඔබේ ජීවිතයට ඉතාමත්ම ආදර්ශ සපයන මාතෘකාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. මේ වෙලාවේදී දරුවනේ, ඔබේ හිතේ ඒකාග්‍රතාවය ඇති කරගෙන මේ පාඩමේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වා ඔබේ හිත මේ පාඩමට යොමු කරලා ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. එතනදී අපිට අතීතය ගැන හිතන්නේ නැතුව, අනාගතය ගැන හිතන්නේ නැතුව වර්තමානෙ හිත රඳවාගෙන මේ පාඩමටම හිත යොමු කරලා මේ තුලින් අපේ ජීවිතයට ඔබේ විෂයට අදාළව ගත හැකි ආදර්ශයන් සපයා ගන්න කියලා මතක් කරනවා. මේ මාතෘකාව යටතේ දරුවනේ, බුදුරජාණන් වහන්සේ තුල පැවති උත්තරීතර ගුණාංග පිළිබඳව අපි මෙනෙහි කරමු. පළමුවෙන්ම ගිලනුන්ට උපස්ථාන කිරීම කියන මාතෘකාව ඔබේ හිතට ගන්න. අපේ සමාජය තුළ ගිලන් වෙච්ච බොහෝ අය දක්නට ලැබෙනවා. නමුත් ගිලාන උපස්ථානය කියන එක නිවැරදිව සමාජ ගත වෙලා නැහැ කියලා වෙලාවකට හිතනවා. සමහරයගේ සිත්වල ගිලන් වෙච්ච කෙනෙකුට කරන උපස්ථානය පිළිබඳව මනස නිසියාකාරව යෙදෙන්නේ නැහැ. අපේ බුදුහාමුදුරුවෝ සමාජයේ ජීවත් වෙන පුජ්‍යලයෝ රෝග වශයෙන් දෙයාකාරයකින් වෙන්කර දක්වලා තියෙනවා, කායික හා මානසික රෝග හැටියට. මේකෙන් අපි ව්‍යාධි, එහෙම නැත්නම් කායික රෝග වලට බුදුරජාණන් වහන්සේ පිහිට උනේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කරමු. දරුවනේ, ඔබ අහලා තියෙනවා පූතිගත තිස්ස හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ ඉතා කුඩා බිබිලි ඇවිල්ලා ඒ විශාල වෙලා මුළු ශරීරයේම සැරවලින් පිරිලා ගිහිල්ලා කාගෙත් උදව්වක් නැතුව අසරණ වෙලා හිටි භික්ෂුන් වහන්සේ නම. එක දවසක් බුදුරජාණන් වහන්සේ විහාර චාරිකාව යෙදෙන වෙලාවේදී මේ පූදිගත තිස්ස හාමුදුරු දැක්වා. භික්ෂුන් වහන්සේලා කැඳවල අහනවා, අයි ඔබ මේ භික්ෂුවට උපස්ථාන කළේ නැත්තේ? එතෙන්දි භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළේ, මුන්වහන්සේ හොඳින් ඉන්න කාලේ කිසිම කෙනෙකුට උදව් කළේ නැහැ. එනිසා අපි තීරණය කළා මුන්වහන්සේට කිසිම ඉදව්වක් නොකර ඉන්න. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේ සමග එකතු වෙලා උණු වතුර හැලියක් හොඳට උණු කරලා මේ පූතිගත තිස්ස හාමුදුරන් වහන්සේගේ සිවුරු හොදලා මුන්වහන්සේ හොඳට නහවලා පිරිසිදු කරලා තමන්ගේ දෑතින්ම ඉසලා කායික නිරෝගී භාවය ඇති කරලා දුන්නා. ඊට පස්සේ ධර්ම දේශනා කරලා මානසික නිරෝගී භාවයත් ඇති කරා. එහෙම කරලා මුන්වහන්සේට කායික සහ මානසික නිරෝගී භාවය ලබා දුන්නා. ඒ වගේම උදරාබාධයකින් පිරුණු භික්ෂුන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ අප උපස්ථාන කළා. ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවේදී සප්තබොජ්ජංග සූත්‍රයේ දේශනා කරලා උන්වහන්සේගේ කායික හා මානසික අසනීපයන් සුවපත් භාවයට පත් කළා. ඒ වගේම මුගලන් හාමුදුරන් වහන්සේ අසනීප වෙච්චලාවේදී උන්වහන්සේට පිරිත් දේශනා කරලා සුවපත් භාවය ලබා දුන්නා. මින් පේනවා අපේ බුදුහාමුදුරුවෝ මේ ගිලානෝපස්ථානය පූජාවක් හැටියට උන්වහන්සේගේ දේශනාව තුළ දක්වලා තියෙනවා. උදරාබාධයකින් පිරුණ භික්ෂුවට උපස්ථාන කිරීමෙන් පස්සේදී භික්ෂුන් වහන්සේලා අරබයා අපේ බුදුහාමුදුරුව මෙහෙම දේශනා කරනවා. මහණෙනි, දැන් ඔබට අම්ම කෙනෙක් නැහැ. ඒ කියන්නේ පැවිදි ජීවිතය තුළ පියෙක් නැහැ. ඒ කියන්නේ බුද්ධ ශාසනය තුළ. එබඳු අවස්ථාවකදී, එහෙම නැත්නම් රෝගාතුර අවස්ථාවකදී එකිනෙකා ඔවුන්ට උපස්ථාන කිරීම අතිශය වැදගත්. මේ අවවාදය පිළිබඳව භික්ෂුන් වහන්සේලා දැනුවත් කරා. ගිලනට උපස්ථාන කරන්න බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයක් හා සමානයි කියලා උන්වහන්සේ එතෙන්දී දේශනා කළා. යෝ ගිලානං උපට්ඨේය සෝ උපට්ඨේය මං ඉති කියලා. එනිසා එතන දරුවනි අපට ඉගෙන ගන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි, ගිලන් වෙච්ච ඔබේ දෙමාපියන් වෙන්න පුළුවන්, ඔබේ පවුල කෙනෙක් වෙන්න පුළුවන්, පවුලේ නොවන කෙනෙක් වෙන්න පුළුවන්. එවැනි කෙනෙකුට උපස්ථාන කිරීම බුදුරජාණන් වහන්සේ දක්වන්නේ හරියට බුදුරජාණන් වහන්සේට උපස්ථානයක් කරනවායි කියලා හිතලා. මීට පස්සේ දරුවනි ඔබ යම්කිසි කෙනෙකුට, ගිලන් වෙච්ච කෙනෙකුට ඔබ උපස්ථාන කරනකොට හිතින් බුදුරජාණන් වහන්සේ මවා ගන්න. මම මේ උපස්ථාන කරන්නේ බුදුරජාණන් වහන්සේටයි කියලා හිතන්න. එතකොට මානසික වශයෙන් අපිට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම මේ ගිලාන උපස්ථානයේ දෙන පුජ්‍යලයක් තුල පවතින ඕන ගුණාංග කීපයක් පිළිබඳව අපේ බුදුහාමුදුරුවෝ අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම නිරෝගී කෙනෙක් හැටියට අපි රෝගී වෙච්ච කෙනෙකුට උපස්ථාන කරනකොට කුමන ආකාරයේ ලෙඩෙක් වුවත් ඒ අයට පිහිට වෙන්නට ඕන. දැන් ඔබ දන්නවා මේ වෙන විට සමාජය තුළ විවිධ වසංගත රෝග පවතිනවා. මේ හමුවේදී අපටත් කරන්න පුළුවන් බොහෝ දේ තියෙනවා දරුවනේ. ඔබ රෝගයෙන් ආරක්ෂා වෙනවා වගේම සමස්ත සමාජයත් ඒ රෝගයෙන් මුදවන්නට ඔබට කළ හැකි කාර්යභාරයක් තියෙනවා. දැන් මේ වෙලාවේදී මේ වසංගත උදුර, මේ කොරෝනා උදුර සමාජගත වෙලා තියෙන අවස්ථාවේදී විශේෂයෙන් ඒ වෙනුවෙන් වෛද්‍යාංශ මගින් ඔබට ලබා දෙන උපදෙස් නිසියාකාරව පිළිපැදීම, ඔබ අනිත්‍යය දැනුවත් කිරීම, ඒ වගේම ඊට අනුගතව ක්‍රියා කිරීමත් මේ වෙලාවේදී අපි ආදර්ශයක් කරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම රෝගී වූ පුජ්‍යලය ඥාතිවරයෙක්ද, අසල්වැසියෙක්ද, ඒ වගේම වෙන පිටස්තර පුජ්‍යලයෙක්ද, පවුල කෙනෙක් දෙ කෙනෙක් නෙමෙයි. ඒ කවුරුත් වෙනුවෙන් සමසිතෙන් යුක්තව උපස්ථාන කිරීමේ හැකියාවක් අපට තියෙන්නට ඕන. ඒ වගේම සෑම රෝගියෙකුටම සහකම්පණයෙන් යුක්තව ක්‍රියා කළ යුතු බව. දැන් බොහෝ විට වෛද්‍ය ශාස්ත්‍රයේ තුල පවා පමණක් විතර අපිට දක්නට ලැබෙන දෙයක් තමයි, රෝගීන් පිළිබඳව දක්වන පමණක් වෙලාවේදී ඒ උනන්දුව මද බව දක්නට ලැබෙනවා. නමුත් හැම විටකම තමන්ගේ සේවය කැපවීමෙන්, විශ්වාසනීය භාවයෙන් යුක්තව සිදු කිරීම අතිශය වැදගත් වෙනවා. දැන් මේ වෙලාවේ ඔබට පේනවා ඇති, වෛද්‍ය ශාස්ත්‍රය ගත්තෙන් පස්සේ එහා සම්බන්ධ වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩල සුවිශාල කැපවීමක් කරනවා මේ සමාජගත වසංගත රෝග ක්‍රමානුකූලව ඉවත් කරලා මිනිසුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සලසා දීම. ඉතින් ඒ නිසා රටක් හැටියට අපි කවුරුත් මේ වෙලාවේදී එක හැඟීමකින් යුක්තව බුද්ධෝපදේශ බුදුරජාණන් වහන්සේගේ උපදෙස් අනුව ක්‍රියා කරනවා නම් බලන්න මේ ගිලාන උපස්ථානය කියන්නේ කොච්චර වටිනාකමක් තියෙනවද කියලා. ඒ වගේම තමන්ට හැකි පමණින් රෝගියා නිරෝගී වීම සඳහා අනුග්‍රහය දක්වන්න ඕන. අපි දන්නවා කෙනෙක් අසනේ පුණෙන් පස්සේ යාගේ තියෙන කායික මානසික සුවපත් භාවය වෙනුවෙන් අපට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න පුරුදු වෙන්නට ඕන. ඒ වගේම ඊළඟ කාරණේ තමයි කොයි විටකවත් දරුවනේ රෝගියෙක් වෙනුවෙන් උපස්ථාන කරනකොට එයාගෙන් ලාභ සත්කාර අපේක්ෂා කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒක අප තුළ තියෙන උතුම් මානසික ගුණාංගයක් හැටියට තමයි අනුන් වෙනුවෙන් කැපකිරීම කරන්න ඕන කියන එක දක්වලා තියෙනවා. අද සමාජය තුළ සමහර විටක අපි දැකලා තියෙනවා තමන් මෙලවට බිහි කරපු අම්මටවත් පෝෂණය කරපු තාත්තටවත් නොසලකන දරුවෝ පවා සමාජය තුළ අනන්තවත් දක්නට ලැබෙනවා. දැන් පුවත්පත් ගත්තෙන් පස්සේ මාධ්‍ය ගත්තෙන් පස්සේ පමණක් වෙලාවට එවැනි අනන්තවත් දේවල් අපිට දකින්න ලැබෙනවා. සමහර විට දෙමාපියන් ඉන්නවා දරුවන්ගේ හවුහරණක් නැතිව වීදිවල ජීවත් වෙන. ඒ වගේම අසරණව කටයුතු කරන. ඉතින් එවැනි අය වෙනුවෙන් අපේ උපස්ථානය අපි අනිවාර්යයෙන්ම උසස් ආකාරයෙන් සිද්ධ කරන්නට ඕන. එහෙනම් දුවේ පුතේ මේ පාඩම තුල අපට දැක ගන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි යම් ගිලන් වෙච්ච කෙනෙකුට උපස්ථාන කරනකොට කිසි විටක ඒ තුලින් අපි විවිධාකාරයේ ලාභ සත්කාර අපේක්ෂාවෙන් කරන්න හොඳ නැහැ. ඒ වගේම රෝගියාට ගුණාගුණ ආහාර පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ උපස්ථාන කරන්නා තුල තියෙන්න ඕන එක දෙයක් තමයි යම් රෝගී තත්ත්වයක් තියෙන නම් ඊට අදාළව තියෙන ආහාරවල ක්‍රමානුකූල භාවය පිළිබඳව අපි තුල යම් අවබෝධයක් තියෙන්නට ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දක්වනවා රෝගියාගේ මලමුත්‍රාදී පිළිකල් පිළිකුල් නොකළ යුතු බව. කිසි විටකත් දරුවනේ උපස්ථාන කරනකොට අපේ හිතේ පිළිකුල කියන එක තියෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ සාමාන්‍ය වශයෙන් හිතලා බලන්න ඔබ කුඩා කල ඔබේ අම්මා ඔබේ කැතකුණු අතගාලා ඉතාමත්ම පරිශ්‍රමයක් දැල්ලා තමයි ඔබ සමාජයේ මේ தත්ත්වයට පත් කරලා තියෙන්නේ. මේ தත්ත්වයට පත් කරရင် පස්සේදී ඒ අය යම් වෘද්ධත්වයට පත් වෙච්ච වෙලාවක සමහරට අපටත් සිද්ධ වෙනවා එයාගේ කැතකුණු අත ගන්න. ඒක බොහොම සත්භාවයෙන් යුක්තව හිතලා කටයුතු කිරීමේ හැකියාව තියෙන්න ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික වශයෙන් රෝගීන්ට උන්වහන්සේගේ දෑතින් උපස්ථාන කළා. උන්වහන්සේ ඒ අයට කායික මානසික සුවය ලබා දුන්නා. එනිසා අපිත් දරුවනේ හැම විටකම මතක තියාගන්න ඕන කාරණාවක් තමයි පුළුවන් ශක්තියෙන් අනුන් වෙනුවෙන් ගිලාන උපස්ථානය කියන එක කරන්න පුරුදු වෙන්න ඕන පාසල් ජීවිතයේ ඉඳලාම. ඊට පස්සේදී ඔබ සමාජයේ පරිණත පුද්ගලයන් බවට පත් වෙනකොට ඔබෙන් සමාජයට ඉතාමත් වටිනා සේවයක් සිද්ධ වෙනවා. ඊළඟට බුද්ධ චරිතය තුළ තියෙන ගුණයක් තමයි අසරණ සරණ ගුණය. බුදුරජාණන් වහන්සේගේ පිහිට අනුග්‍රහය ලැබූ අසරණෝ පිරිස් ගොඩාක් ඉන්නවා. ඒ අය ළඟට ගිහිල්ලා පිහිට වෙච්ච අවස්ථා තියෙනවා. එයාට අනුග්‍රහය දුන්න අවස්ථා තියෙනවා. ඒක අපි සඳහන් කරන නිබද්ධ චාරිකා කියලා බුදුරන් වහන්සේ එවැනි අවස්ථාවලදී උන්වහන්සේ දිවසින් බලලා ඒ අය ළඟට ගිහිල්ලා පිහිට වෙච්ච අවස්ථා අනන්තවත් තියෙනවා. ද ඔබ දන්නවා බුද්ධ චරිතය තුළ සුනීත, සෝපාක, රජ්ජුමාලා වගේ අයට උන්වහන්සේ ගිහිල පිහිට වෙච්ච අවස්ථා ඔබේ පෙළපතේ වගේම ධර්මය තුල සඳහන් වෙනවා. ඒ වගේම සොරකමකට අසු නිදුස් ගොවියෙක්, පටාචාරා, කිසා ගෝතමි විතරක් නෙමෙයි භද්‍රවිතික ඇතින්න වගේ සතුන්ට පවා බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. ඒක බහලා තියෙනවා. මිනිසුන්ට මෙන්ම සත්ත්ව ප්‍රජාව පිළිබඳවත් අපේ මානුෂීය ගුණාංග දරුවනේ තියෙන්නට ඕන. මම පෞගේ දවසක එක්තරා වැඩසටහනක දැක්කා එක පුංචි ළමයෙක් තමන්ගේ ගෙදර අම්මා මාළු කපනකොට ඒ මාළුව කපන්න එපා කියලා කෑ ගහලා අඬනවා. එතෙන්දි ඉතාමත් සංවේදී බවක් ඒ අම්මගේ හිතට දැනුණා. අම්මේ වැඩේ නැවැත්තුවා. අනේ එතන ඒ සංවේදීත්වය කියන එක දරුවනේ අපේ ජීවිතයට අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි අනුන් වෙනුවෙන්, අසරණ වෙච්ච අය වෙනුවෙන් යම් සරණක් පිහිටක් වීම අවශ්‍යයි. හැබැයි ඒක ඔබ තේරුම් අරගෙන කටයුතු කිරීමත් වඩාත් වැදගත් වෙනවා. සමහර අසරණ කියන සංකල්පය තුළ බැලුවෙන් පස්සේ සමහර විට ව්‍යාජ එහෙම පුජ්ජිලොත් සමාජය තුළ එන්න පුළුවන්. හැබැයි ඒවට රැවටෙන්නත් එපා. නිවැරදිව ඔබේ මනස තේරුම් ගන්නට ඕන අසරණ වෙච්ච කෙනා කවුද කියන්නේ. එහෙම දැනගෙන තමයි ඊට අදාළ පිහිටක් වෙන්නට ඕන. නැත්තම් සමහර විටක ඒ වෙනුවෙන් පමණක් අය ඉන්නවා වැරදි විදිහට එහෙම පිහිට අපේක්ෂාවෙන් කටයුතු කරන අය. ඒ අය ගැන බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන දරුවනේ. ඒ වගේම තවත් බුදුරජාණන් වහන්සේ තුල තියෙන වටිනා මානසික ගුණාංගයක් තමයි පුරිස ධම්ම සාර්ථී ගුණය. මෙතෙන්දි මේ වචනේ අර්ථය පොඩ්ඩක් දරුවෝ හිතර ගන්න ඕන. පුරිස ධම්ම සාර්ථී නෙවෙයි, පුරිස ධම්ම සාර්ථී. ධම්ම කියන්නේ ධමණය, ධම්ම කියන්නේ ධර්මය. ඒක අදහස් දෙකක්. මෙතෙන්දි දක්වන්නේ පුරිස ධම්ම සාර්ථී ගුණය. ඒ කියන්නේ නොදෙමුණු නොහික්මුණු පිරිස ධමණය කිරීමේ හැකියාව. බුදුරන් වහන්සේ තුල දැක්ක සුවිශේෂී ගුණාංගයක් හැටියට තමයි අපි දැක්කේ. ඒ අතරින් ඔබ අහලා තියෙනවා අඟුලිමාල හාමුදුරු, නාලාගිරි ඇතා, සච්චක දමනය, උපාලි ගෘහපතිය, ඒ වගේම සුචිරුවම යක්ෂයා, අලව් යක්ෂයා, චූලෝදර මහෝදර, නාරජුන් අපි ලංකාවේ සිද්ධියක්, මේ අය දමනය කරන්න උන්වහන්සේ කටයුතු කළා. මෙතනදී පින්වත් දරුවනේ අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි නොදැමුණු පුජ්‍යලයන් දමනය කිරීම කියන එක ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. වචනය කියන එක හරි බලවත්. ඔබට පුළුවන් ඔබේ පවුල් පරිසරය වුණත් එහෙම එවැනි අය ඉන්නවා නම් ඒ අය නිසියාකාරව පාලනය කරගැනීමේ හැකියාවක් යම් විදිහකින් ඔබට තියෙන්නට ඕන. එහෙනම් පුරිස ධම්ම සාර්ථී ගුණයෙන් ගත හැකි ආදර්ශ ගොඩක් තියෙනවා. නොහික්මුණි මිනිස්සයෝ හික්මවා ගැනීමට අවියාවද දඬුමගුරු සරපුරුෂ භාවිතා කිරීමෙන් තොරව වචනයෙන් පුළුවන්කම තියෙනවා. ඒ නොහික්මුණු පුජ්‍යලයන් සංගරව වචනය භාවිතයෙන් උපාය කවිශල්‍යයෙන් අපිට මඟවහරාගෙන හැකියාව තියෙනවා. ඒ නොහික්මුණු පුජ්‍යලයන් ඉදිරියේදී තමා ඉවසීමෙන් ප්‍රඥාවෙන් උපේක්ෂා සහගතව ක්‍රියා කළොත් ඉන් ජයග්‍රහණ ළඟා කරගෙන හේතු වෙනවා. දැන් තාදී ගුණය ගත්තොතින් ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක හමුවේ ප්‍රකම්පනව එහෙම නැත්නම් කම්පාටපත් නොවී කටයුතු කිරීම හොඳ මානසික ගුණාංගයක්. දැන් කොසල් රජුරු අනේ පිටිසුතුමාරි බුදුරන් වහන්සේ තාදී ගුණයෙන් පිහිට වෙච්ච ඇත්තෝ. ඒ වගේම බුදුරන් වහන්සේට ජේතවනාරාමයේ පූර්වාමි ආදී ආරාම කොච්චර ලැබුණත් උන්වහන්සේ ඒවට වඩා සාමාන්‍ය පරිසරය අගය කළා. ඒ වගේම චින්චමානිකව අක්කෝසක බාරද්දාජ් බමුණු ආදීගේ නිග්‍රහ බුදුන් වහන්සේ ඉතාමත්ම මෙදාසිතින් නිවසුවා. චංකි පොට්ට බාත සෝණ දණ්ඩ සකුළුදායි වැනි අයගේ අදහස් සමතිසින් පිළිගත්තා. ඒ නිසා තාදී ගුණය කියන්නේ අටලෝ දහම හමුවේ නොසලී අපේ මනස පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා දරුවනේ නින්දා ප්‍රශංසා හමුවේ නොසලී ඉන්න කටයුතු කරන්න, ලාභ අලාභ යන පොදු ධර්මතාවයන් හමුවේ අපේ නොසලී සිටීමේ හැකියාව, සැප දුක නිරන්තරයෙන් පුජ්‍යලයාට මුහුණ දෙමින් සිදුවන දෙයක් හැටියට සලකලා ඒට හොඳ මානසික ශක්තියෙන් කටයුතු කිරීම අටලෝ දහම හමුවේ අපේ ජීවිතය සැලෙන්නේ නැතුව පවත්වාගෙන යාම මේ පාඩමින් ගන්න පුළුවන් හොඳ ආදර්ශ හැටියට දක්වන්න පුළුවන්. එනිසා දරුවනේ මෙහි ඇගීමක් හැටියට ඔබ බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්මසාර්ථී ගුණේ ප්‍රකට වන අවස්ථා දෙකක් සඳහන් කරලා ඉන් එකක් විස්තර කරලා ඒ වගේම සමාජීය වශයෙන් ගැටළු නිරාකරණය කර ගැනීමට බුද්ධ චරිතයෙන් ගත හැකි ආදර්ශ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න ඒක ඇගීමක් හැටියට මා මතක් කරනවා. ඒ නිසා ඔබට මතක් කරනවා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනන්තය කියන පාඩම යටතේ ඒ කරුණ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.